වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කතානායකතුමනි, වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන මේ කෙටුම්පත පිළිබඳව සිදුවන විවාදයේදී අදහස් දැක්වීමට ලැබීම සතුටක් හැටියට සලකනවා. මම දන්නවා දන්ත වෛද්‍යවරයෙක් වන ගරු සෞඛ්‍ය ඇමතුමා මේ විෂය පිළිබඳව ඉතාම හොඳින් දන්නවා. ඒ වගේම මේ පනත හරහා දන්ත වෛද්‍යවරුන් ලියාපදිංචි වෙනුවෙන් කරන කටයුතු වඩාත් විධිමත් කරන්නට විධිවිධාන සලස්වලා තිබෙනවා. අපි ඒ පිළිබඳව සතුට වෙනවා. ඒ වගේම තමයි මම හිතන්නේ ගරු සෞඛ්‍ය ඇමතුමා දැනටමත් දන්නවා ලංකාවේ දන්ත වෛද්‍යවරු කණ්ඩායම් දෙකක් පමණ තවත් පත්වීම් බලාපොරොත්තු වෙන, එහෙම නැත්නම් සීමාවාසික පත්වීම් බලාපොරොත්තු වෙන ඉන්න 200කට ආසන්න දන්ත වෛද්‍යවරු පිරිසක් ඉන්නවා. ලංකාවේ දන්ත වෛද්‍යවරු 2000කට ආසන්න පිරිසක් රජයේ පෞද්ගලික අංශයේ ඉතාම කැපවීමෙන් කටයුතු කරමින් ලංකාවේ ජනතාවගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව කාර්ණ්‍ය සෞඛ්‍ය මට්ටමින් ඉහළට ගෙන යන්නට අවශ්‍ය විශාල වැඩ කොටසක් කරලා තිබෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉතිරි වෛද්‍යවරුන්ටත් නුදුරේදීම රජයේ රෝහල් වලට අනුයුක්ත වෙලා සීමාවාසික පත්වීම ලබා ගන්නට කටයුතු සලස්වන්නට එමතුමාට පුළුවන් වෙලා අපි විශ්වාස කරනවා. ඇත්තරම රජයේ රෝහල් වල දන්ත වෛද්‍යවරු නැති සමහර රෝහල් අපේ පළාත් වලත් විශාල රෝහල් ප්‍රමාණයක් තිබෙනවා. ඔබතුමා දන්නවා නාගොඩ උරගහ ඇතුළු මේ සෙන්ට්‍රල් ඩිස්පෙන්සරිස් ඇතුළු සමහර ස්ථානවල මූලික පහසුකම් තියෙන ග්‍රාමීය රෝහල් ඇතුළු ස්ථානවල තවත් දන්ත වෛද්‍යවරු විශාල පිරිසක් අනුයුක්ත කරන්න පුළුවන්. ඒ නිසා කාඩ රිවිෂන් එකක් කරලා තවත් වැඩි දන්ත වෛද්‍යවරුන් පිරිසක් රජයේ සේවයට බඳවාගෙන ස්ථිරපත්වීම් ලබා දෙන්නට ඔබතුමා කටයුතු කරනවා ඇතයි කියලා අපි විශ්වාස කරනවා. අපි ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරනකොට වෛද්‍ය ක්ෂේත්‍රයෙන් මේ අපි මාතෘ මරණ ලදරු මරණ ඇතුළු අනුපාත පිළිබඳව ඉතාම ඉහළ මට්ටමේ ලෝක තත්ත්වයන් තිබුණත් සමහරක් විට මුඛ සෞඛ්‍ය පිළිබඳව ගත්තහම ගරු කතානායකතුමනි සමහරක් විට ඒ තරම්ම ඉහළ මට්ටමේ සෞඛ්‍ය දර්ශක අපේ රටට සමහරක් විට නැති බව අපි සෑම දිනෙකම දන්නා කාරණයක්. ඒකට හේතුව තමයි මම හිතන්නේ ලංකාවේ දැනට තිබෙන සෞඛ්‍ය පහසුකම් වලින් දන්ත වෛද්‍යවරුන් විශේෂයෙන්ම උන්ට තිබෙන දන්ත වෛද්‍යවරු සංඛ්‍යාත්මක සිටින ප්‍රමාණය අඩු නිසා උන්ට විශාල කාර්යභාරයක් පැවරලා තිබෙනවා. ඒ නිසා උන් අර ප්‍රිවෙන්ටිව් පැත්තට වළක්වා මුඛ රෝග වළක්වා ගැනීම පැත්තට අවධානය යොමු කරනවා වෙනුවට විශේෂයෙන්ම අර ප්‍රතිකාර පැත්තේ කටයුතු තමයි විශාල වශයෙන් සිදු කරන්නේ. ඒ නිසා ගරු ඇමතුමා දන්නවා මුඛ සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට ඩිකේඩ් ෆිලින් ඇන් මිසිං ටීත් කියලා බොහොම පැහැදිලි ඉන්ඩිකේටරක් තුන. ඒ ඉන්ඩිකේටරයක් ගත්තට පස්සේ දත් දිරාගිය සහ දත් පුරෝණ ලද සහ දත් නැති දත් ගැලවීම කියන කරුණු තුන ගත්තට පස්සේ මේ කරුණු තුනෙන් ලංකාව අනෙකුත් සෞඛ්‍ය දර්ශක වලට සාපේක්ෂව ලෝකෙ ඉන්න මට්ටමට තාම ළඟා වෙලා නැහැ කියන කාරණේ අපි සඳහන් කරන්නට අවශ්‍යයි. ඒ නිසා මේ තත්ත්ව යටතේදී ඉදිරියේදී දැනට දන්ත වෛද්‍යවරුන් සහ ඒ ආශ්‍රිත රෝගවලට කටයුතු කරන ස්කූල් ඩෙන්ටල් තෙරපිස්ට් කියන ඒ සියලුම දෙනා කටයුතු කරන්නේ දත් පිරවීම සහ ගැලවීම සම්බන්ධයෙන්. ඒ නිසා අපි විශ්වාස කරන ඉදිරියේදී වැඩි අවධානයක් මුඛ රෝග නිවාරණය වෙනුවෙන් යොමු කරන්නට අවශ්‍ය පදනම දන්ත වෛද්‍ය සේවාව හරහා ඇති කරන්නට අවශ්‍ය කටයුතු සලස ගන්නට එමතුමා කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. ඇත්තරම දැනට තිබෙන තත්ත්ව යටතේ අර අපි සඳහන් කරපු පාසල්වල දන්ත රෝග පරීක්ෂණවලදී විශාල සේවාවක් සිදු වෙනවා. ඒ නිසා ලංකාවේ පාසලන දරුවන්ගේ මුඛ සෞඛ්‍ය පිළිබඳව තත්ත්ව එන්නෙන් උසස් වෙනවා. හැබැයි අදටත් තිබෙන තත්ත්ව යටතේ අර ස්කූල් ඩෙන්ටල් තෙරපිස්ට්ලගේ ප්‍රධාන කාර්යය තමයි දත් ගැලවීම. ඇත්තරම දත් පිරවීමටත් වල දත් ගලවනවා විශාල ලෙස. ඒක ඉතාම හානිකර තත්ත්වයක්. අපි දන්නවා ලංකාවේ අවුරුදු 60-70 වෙනකොට බහුතරයකගේ දත් විශාල ප්‍රමාණයක් ගලවලා තිබෙන. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ගොඩක් අයට කෘත්‍රිම දත් පාවිච්චි කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ රෝග නිවා මුඛ සෞඛ්‍ය රෝග නිවාරණය පිළිබඳව කාරණේ පිළිබඳව අපි මීට වඩා අවධානය යොමු කරන්නට අවශ්‍යයි. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ මේ මුඛ සෞඛ්‍ය පිළිබඳව කාරණේදී රෝගාබාධ පිළිබඳව කතා කරනකොට අපි ඉතාම කනගාටුනවා. තාමත් ලංකාවේ අංක 1ට පිරිමින් අතර තිබෙන පිළිකාව තාමත් මුඛ පිළිකාව බවට පත් වෙලා තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධානම පිරිමින් අතර තිබෙන කැන්සර් එක මුඛ පිළිකාව. ඉතින් මං හිතන්නේ පිරිමින් අතර පළවෙනි ස්ථානයට තිබෙනවා වගේම කාන්තා පාර්ශ්වය අතරේ හත්වන ස්ථානයට තිබෙන පිළිකාව බවට මේ මුඛ පිළිකාව පත් වෙලා තිබෙන එක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ කනගාටුදායක තත්ත්වය මෑත ඉතිහාසය තුළ වර්ධනය වෙන බව ගෞරව ඇමතුමා සමහරක් විට දන්නවා ඇති. මොකද මෑත ඉතිහාසය තුළ ලංකාවට ඉතාම හානිකර මේ බාබුල් කියන බුලත් විටට හා සමාන මත්වෙන බුලත් විට හා සම්බන්ධ එවැනි ද්‍රව්‍යයක් ලංකාවේ වෙළඳ පොලේ විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතරත් ඉතාම ජනප්‍රිය තත්ත්වයට පත් වෙලා තිබෙන බව ඉතාම කනගාටුවට සඳහන් කරන්නට අවශ්‍යයි. දැන් දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච කාරණයක් හැටියට මේ බුලත් විට සැපීම අපි දැකලා තිබෙනවා. පසුකාලීනව මෙහි විවිධ අනතුරු පිළිබඳව විවිධ ආබාධ මේන් හටගන්න ආබාධ පිළිබඳව දැනුම් දීමෙන් පස්සේ දැනුවත් කිරීම වලින් පස්සේ මේ බුලත් පිට කෑම අලුත් පරම්පරාව අතර අඩු වෙන බව අපි දන්නවා ක්‍රමානුකූලව. දුම්බීමත් අලුත් පරම්පරාව අතර අඩුයි, බුලත් පිට සැපීමත් අඩුයි. නමුත් අවාසනාවකට වගේ අද බාබුල් කියන ද්‍රව්‍යය ප්‍රීට ඩැරිකොනට් එහෙම නැත්නම් පුවක් වලින් වෙනස් කරලාද පුවක් වලට විවිධ අන්තර් දේවල් අන්තර්ග්‍රහණය කරලා නිෂ්පාදනය කරන මේ බාබුල් අද බුලත් පිටක් රුපියල් 50ක් වෙනකොට වෙළඳපොලේ 40ක් 50ක් වෙනකොට බාබුල් එකක් රුපියල් 25ට 30ට ගන්න පුළුවන් වෙන තත්ත්වයක් තිබෙනවා. මේක දැන් මෝස්තරයක් වට ෆැෂන් එකක් වට පත් වෙලා තිනවා. සමහරකට ක්‍රීඩකයින් පවා පාසල් වල ළමුන් පවා මේ බාබුල් ඉතාම ඉහළ මට්ටමින් පාරිභෝජනය කරන බව අපි තාම කනගාටුවෙන් සඳහන් කරන්න අවශ්‍යයි. දන්ත වෛද්‍යරු සඳහන් කරනවා ඉතාම කෙටි කාලයකදී මුඛ සෞඛ්‍ය ඉතාම නරක මට්ටමට පත් කරන්න පුළුවන් ද්‍රව්‍යයක් තමයි මේ බාබුල් කියලා කියන්නේ. ලියුකොඩෝමා වැනි තත්ත්වයන්, ඒ වගේම අභ්‍යන්තර මුඛ අභ්‍යන්තරයේ සෛලවලට ඉතාම කෙටි කාලයක් තුළ මාස 6ත් අවුරුද්දක් වගේ කාලයක් තුළ දැඩි ලෙස හානි කරන්න පුළුවන් පිළිකාමේ තත්ත්වයන් ඉතාම කෙටි කාලයක් තුළ ඇති කරන්න පුළුවන් ද්‍රව්‍යයක් තමයි බාබුල් කියලා කියන්නේ. ඒ නිසා මත්ද්‍රව්‍ය විරෝධය වෙනුවෙන් වගේම දුම්වැටි පාරිභෝජනයට දක්වන විරෝධයම මේ බාබුල් කියන ඉතාම හානිකර මුඛ සෞඛ්‍යට ඉතාම හානිකර මුඛ පිළිකා ඇති කරන්න පුළුවන් කාරක ද්‍රව්‍යයක් හැට සලකන්න පුළුවන් මේ ද්‍රව්‍ය තහනම් කරන්න කටයුතු කරන්න මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ අපි ගරු අමතුමාට කියනවා අර ස්කූල් ඩෙන්ටල් තෙරපිස්ලාට ලයිට් කියෝ ෆියුෂර් ෆීලා කියලා තියෙනවා. ඉතාම හොඳින් වෛද්‍ය දන්ත දන්ත වෛද්‍යරු විතරක් පාවිච්චි කරන ඉතාම පොඩි කාලෙදී ෆියුෂර් අර දතේ හෝ මුඛ සෞඛ්‍ය සම්බන්ධ කාරණයකදී ඉතාම කුඩා ඉරෝෂන් එකක් එහෙම නැත්නම් සුළු දිරාපත්වීමක් එනකොට කල්තබා මේක වළක්ව ගන්න පුළුවන් ෆියුෂර් සීලන්ට් එකක් පාවිච්චි කරන්නට අවස්ථාව ඩෙන්ටල් තෙරපිස්ලටත් ලබා දෙන්නේ කියලා අපි ඉල්ලනවා. මොකද දැනට මේ දන්ත වෛද්‍යවරු ඩෙන්ටල් තෙරපිස්ලට මේ පුහුණුව ලබලා දීලා නැහැ. ඒ නිසා ඒ කරුණ කරනවා නම් මම හිතන්නේ පාසල් දන්ත සෞඛ්‍ය සේවාවේ වැඩි ප්‍රවර්ධනයක් ඇති කරගන්නට අවස්ථාව ලැබෙනවා කියලා අපි ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මම දන්ත සෞඛ්‍ය පිළිබඳව කතා කරන නිසා ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. ගාල්ලේ දන්ත සෞඛ්‍ය ඒකකය ඇති කරන්න කරාපිටිය ශික්ෂණ රෝහලට අනුබද්ධව ඔබතුමා පසුගිය අයවැයේදී මුදල් වෙන් කරලා තිබෙනවා රුපියල් මිලියන 50ක්. අපි විශ්වාස කරනවා තමයි වැඩ ආරම්භ කළ නැහැ ඇමතුමනි. එහි වැඩ ආරම්භ කරයි කියලා. ඒ වගේම රුපියල් මිලියන 50ක් කියලා කියන්නේ කුඩා මුදලක්. ඒ නිසා ඔබතුමාට පුළුවන් නම් ඒ කරුණාකර වැඩ ඉක්මනින් ආරම්භ කරන්න. ඒක හොඳ කාර්යයක්. විශේෂිත දන්ත සෞඛ්‍ය ඒකකය ගාල්ල රෝහලට අවශ්‍යයි. ඒ වගේම තමයි මුදල ප්‍රමාණවත් නොවන බවත් ඔබතුමාට හැකිනම් මේ මුදල වැඩි කරලා දෙන්නේ කියන ඉල්ලීමත් මේ අවස්ථාවේදී කරනවා. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි සමාජයේ මේ දවස්වල ඉතාම අවධානයට ලක් වෙන කාරණයක් බවට ඩෙංගු රෝගය පිළිබඳ කාරණය මතුවලා තිබෙනවා. කවර අර්ථයෙන් ගත්තත් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මොන වැඩසටහන ක්‍රියාත්මක කරත් ඉතාම නරක මට්ටමට ඩෙංගු රෝගය ලංකාවේ ප්‍රබල ලෙස ව්‍යාප්ත වන බව අපි දැකලා තිබෙනවා. පසුගිය වසරේ පමණක් ගරු ඇමතුමනි වාර්තා නිවැරදින රුපියල් 51,000ක් රෝගීන් වාර්තා වෙලා තිබෙනවා විශා 2016 වර්ෂයේදී. ඒ වගේම තමයි මේ වසරේ මැද මුල් සති දෙක තුන ඇතුළත් ගාල්ලේ කරාපිටිය රෝහලෙත් ලෙඩුන් දෙදෙනෙකුගේ ජීවිත නැති වුණා. ලංකාවේ දැනට මම හිතන්නේ මේ වර්ෂයේ මේ මුල් මාසේ පමණක් ලෙඩුන් 10 දෙනෙකුගේ පමණ රෝගීන්ගේ ජීවිත නැති වෙලා තිබුණා. ඉතාම ප්‍රබල තර්ජනයක් බවට ඩෙංගු රෝගය අපි සෑම කෙනෙකුටම පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි දන්නවා ඩෙංගු නිවාරණය පිළිබඳව කාර්යසාධන බලකයක් සහ විශේෂිත ඒකකයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිතව. නමුත් මේ කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ මීට වඩා අපිට ශක්තිමත් ස්ථාවරයක් ඇති කරන්න අවශ්‍යයි. අපි දන්නවා පසුගිය කාලේ ඩෙංගු වලින් නැතිවන මරණ ප්‍රමාණය අඩු වුණා. ඒකට හේතුව තමයි ඩෙංගු රෝගයේ හදිසි අවස්ථාවන් වෛද්‍ය විද්‍යාත්මකව පාලනය කිරීමේ තත්ත්වය මෙඩිකල් මැනේජ්මන්ට් කියන කොටස ඉතාම හොඳ තත්ත්වයට වර්ධනය වුණා. පසුගිය කාලේ අපි දන්නවා විශේෂයෙන්ම උණ රෝහල ආශ්‍රිතව වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුමා, ඒ වගේම ගම්පහ විශේෂිත රෝග ඒකකයේ වෛද්‍ය ලක්කුමා ෆර්නැන්ඩෝ වගේ ඒ වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ඩෙංගු වල ඇකියුට් මැනේජ්මන්ට් ඔෆ් ඇකියුට් ස්ටේජ් ඇන් ඕල්සෝ ද මෙඩිකල් මැනේජ්මන්ට් ඔෆ් ඩෙංගි ෆීවර් had been improved a lot. So because of that, doctors know how to manage the acute phase. එම නිසා ගරු කථානායකතුමනි ඩෙංගු රෝගයෙන් ඩෙංගු හිමරජික් ෆීවර් කියන ඉතාම මාරාන්තික රෝගී තත්ත්වෙන් සිදුවන මරණ ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. හැබැයි අපි දැක්ක පසුගිය වසරේ අවසන් මාස දෙක තුනත්
ඒ විතරක් නෙවෙයි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවත් අඩු වුණා. ඒ කියන්නේ 48,000ට තියුණ එක 2014 දී 27,000කට අඩු වුණා.
දැන් මේ පසුගිය වසරේ
සංඛ්‍යාවත් 92 ඉඳලා 40 52ට වෙනකන් අඩු වුණා. මේ අවුරුද්දේ තමයි වැඩි වුණේ මේ ගංවතුර ප්‍රශ්න. 2016
වැඩි වෙලා තිබෙනවා. 2016 වැඩි වෙලා තිබෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත කාරණයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය විවිධ කටයුතු කරනවා. අපි කියන්නේ දැන් මේ මෙඩිකල් මැනේජ්මන්ට් පැත්තට අමතරව මේ කරුණු දෙකක් අවධානය යොමු කරන්න කැමති අර ඇමතුමනි. එකක් තමයි පේෂන් සර්වේලන්සන් වෙක්ට සර්වේලන්ස් කියන කරුණු දෙක අතිනත යන මට්ටමින් සහ කාර්යසාධක බලකායක් හැටියට මේ සියලු මංශ ආවරණය වන පරිදි ඩෙංගු රෝගය පිළිබඳව කාරණය ආමන්ත්‍රණය වෙන්නේ නැහැ කියලා පෞද්ගලික හැඟීමක් මට තිබෙනවා. ඒකට හේතුව තමයි අපි බොහොම පැහැදිලිව දන්නවා මේකට සෑම වෛද්‍යවරයෙක්ම බැඳිලා ඉන්න වගකීමෙන් රෝහලකට ඇතුළත් කරොත් ඩෙංගු රෝගියෙක් ඔවුන්ට දැනුම් දෙන්නට අවශ්‍යයි එපිඩීමියොලොජි යුනිට් එකට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ රෝග නිවාරණය පිළිබඳ අංශවලට දැනුම් දෙන්නට අවශ්‍යයි මේ රෝගියා පිළිබඳව වහම වාර්තා කරන්න අවශ්‍ය. එහෙම වාර්තා කරොත් තමයි ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන් විවිධ අංශවලට එකතු වෙලා MOH එකට වගේම කීට විද්‍යාඥයින්ට දන්වලා මේ කටයුත්ත සාධාරණ කරන විදිහට කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙංගු රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය වැඩි 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 පිරිසක් වාර්තා වෙනකොට එපිඩීමියොලොජි යුනිට් එකෙන් ඩෙංගු කන්ට්‍රෝල් ඩෙංගු ප්‍රිවෙන්ෂන් ඇන්ඩ් කන්ට්‍රෝල් කියන කොටසක් තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ දෙගොල්ලෝ අතර තිබෙන අන්තර් අවබෝධය අඩු බව අපිට හැඟිලා තිබෙන අවස්ථා රාශියකදී. මොකද තොරතුරු ටික ලැබෙන්නේ බෝවන රෝග පිළිබඳව තොරතුරු ටික රෝහලෙන් එපිඩීමියොලොජි යුනිට් එකට ආවට පස්සේ එතනින් ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එකට මේවා කාල ඉතාම ඉක්මනින් ලැබෙනවාද කියන ගැටලුව අපිට තිබෙනවා. එහෙම ලැබුණොත් තමයි ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම වෙක්ට සර්වේලන්ස් පැත්තෙන් MOH එකත් ඒ වගේම කීට විද්‍යාඥයනුත් එකතු වෙලා මදුරු ගහනේ වැඩි ප්‍රදේශ පිළිබඳව දැනුවත් වෙලා රෝගීන් සහ මදුරු ගහනේ පිළිබඳව ඇති අන්තර් සම්බන්ධතාවය සලකලා බලලා මේ රෝගීන් ආරක්ෂා කරනවා වගේම රෝගීන්ට ප්‍රතිකාර කරනවා වගේම මදුරු ගහනය පාලනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍යයි. මෙහිදී අපි දැකපු එක කාරණයක් තමයි රෝහල්වල දැන් කරාපිටිය රෝහලවට අපි දැකපු ඩෙංගු රෝගීන්ගේ විශාල ප්‍රමාණයක් ඉන්නේ කරාපිටිය රෝහලවට. ඒකට හේතුව තමයි මදුරුවගෙන් රෝගියාට රෝගියා රෝගියෙකුට ඇති වෙනවා වගේම ඒ රෝගියාගෙන් නැවත වතාවක් මදුරුවා වෙනත් පුද්ගලයෙකුට නිරෝගී පුද්ගලයෙකුට මේ විෂ බීජ අරගෙන යන්න අවශ්‍යයි. එහෙනම් රෝගියාව ආරක්ෂා කරගන්නටත් අවශ්‍යයි මදුරුවන්ගෙන්. රෝගියාව මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්නට නම් අපි දන්නවා කරාපිටිය රෝහලේවත් බහුතරයක් රෝහල්වල මේ ආසාදිත තත්වෙන් පෙළෙන ලෙඩුන්ට නෙට් එකක් නැහැ. අපිට ලේසියෙන් කරන්න පුළුවන් කාරණයක් තමයි ඔබතුමා නියම කරන්න සෑම රෝහලකම අධ්‍යක්ෂවරයෙකුට ඩෙංගු රෝගයෙන් පෙළෙන සෑම රෝගියෙකුටම මදුරු දලක් ලබා දෙන්නේ කියලා. මොකද රෝගියාව ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යයි. මේ සයිකල් එක කඩන්න නම් මේක මේ ඩෙංගු හැදෙන මේ සයිකල් එක බ්‍රේක් කරන්න අපිට අවශ්‍ය නම් අපි කරන්න අවශ්‍ය ප්‍රධාන කාරණේ තමයි ඩෙංගු රෝගියාව මදුරුවන් දෂ්ට කිරීමෙන් වළක්වාගෙන. අපි දන්නවා රෝගිය හඳුනාගත්තට පස්සේ ඒ නිසා රෝහල් වලත් මේ රෝගීන් නිරාවරණය වෙලා ඉන්නේ. අයි කරාපිටි රෝහලවට ඉන්න බහුතරයක් රෝගීන්ට හේතුව තමයි යවට නිවෙස්වල සිටින රෝහල ඉන්නවා ඩෙංගු රෝගීන් විශාල ප්‍රමාණයක්. ඒ රෝගීන්ව දෂ්ට කරපු මදුරුව ඇවිල්ලා අවට නිවාසවල ඉන්න නිරෝගී පුද්ගලයන්ට දෂ්ට කිරීම නිසා තමයි ඩෙංගු රෝගය ඇති වෙන්නේ. ඒ නිසා මේක විශේෂ කාර්ය සාධන බලකාය කරහා මුතුමාගේ ඩෙංගු මර්ධන ඩෙංගු කන්ට්‍රෝල් යුනිට් එක වගේම එපිඩීමියොලොජි යුනිට් එක ඒ වගේම තමයි මේ රටේ විවිධ අංශ මාධ්‍ය ඒ වගේම අපිට මහනගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන අංශ විශේෂයෙන්ම මේ නාගරික ප්‍රදේශවල ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා. එවැනි අංශ දැනුවත් කරන්න අධ්‍යාපන ආයතන ඇතුළු සියලු දෙනා මාසික සභාවාරයකට කැඳවලා මේ පිළිබඳව විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල සහ ඩෙංගු ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල විශේෂයෙන් මේ පිළිබඳව අවධානය යොමු කරලා විශේෂ නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද අපි පසුගිය දවස්වල දැක්ක මාධ්‍යවලත් පසුගිය අවුරුද්දේ මන්ත්‍රීවරු විශාල පිරිසකට ඩෙංගු රෝගය වැළඳලා තිබුණා. ඒ වගේම තමයි පසුගිය දවස්වල ගාල්ල ඉතාම ව්‍යසනයක් වගේ විශාල පිරිසකට අපි ජීවත් වෙන ප්‍රදේශවල සෑම නිවසකම වගේ ඩෙංගු රෝගීන් කිහිප දෙනෙක් හිටියා. අපි කියන්න අවශ්‍යයි මේ වතාවේ වෛද්‍යවරු සඳහන් කරලා තිබුණා මේ වතාවේ ඩෙංගු ඇති කරපු වෛරසය වෙනත් වර්ෂවලට වඩා ඉතාම තදබල. The strain that created dengue hemorrhagic fever this year was much virulent than what the doctors had seen in previous years. So it was a very virulent strain which caused dengue hemorrhagic fever. And now last year and year before we didn't see that much of dengue hemorrhagic fever because the strain was a little less virulent. But this time it was very strong. A lot of people developed dengue hemorrhagic fever. So we have to be very concerned about this situation unless otherwise we lose lot of lives. And also a lot of working days. It's a significant cost to the Sri Lankan health sector. එinsa garu emathumani obathuma e pilibandawa awadana yomu karai kala vishwas karanawa. E wage ma thamai mage kathawa athara thuradi kiyanta awashya karanayak thibena me sambandha katha karanakota man hitanne saukhya amathyanshayet me sambandha tanaturu rashayak me roga nivarane sambandha katayutu karanna awashya tanaturu rashayak purappaadu vela thibena bawa apita kiyanta awashya athireka lekam vaidya sewasa athireka lekam mahajana saukhya wani තනතුරු පුරප්පාඩු වෙලා තිබෙනවා. ඔබතුමා ගරු ඇමතුමාගේ මැතිනිය සුජාතා සේනාරත්න මැතිනියත් වරක් මේ තනතුරු හෙබවුවා. අද මේ තනතුරු වලට වැඩ බලන තත්වෙන්වත් කවුරුත් නැහැ. අතරේක ලේකම් මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍ය සේව අතරේ කළ එකම් එවැනි තනතුරු සඳහා වෛද්‍ය පරිපාලන සේවේ පුරප්පාඩු වල ගැටලුවක් තිබෙනවා. පුරප්පාඩු පුරවන්නට අවශ්‍යයි විශේෂයෙන්ම ප්‍රධාන රෝහල් වලත් වැඩ බලන තනතුරු කීපයක් දැනටත් ආවරණය කරගෙන යන්නේ මේ රාගම කුරුණෑගල ඇතුළු ශික්ෂණ රෝහල් වල වැඩ බලන තනතුරු තමයි තිබෙන්නේ. ඒ වගේම පළාත් සෞඛ්‍ය සේවා උතුරු මැද බස්නාහිර ඌව ඇතුළු පළාත් වල තනතුරු පුරප්පාඩු වැඩ ආවරණය කිරීමේ පදනමක් තමයි ලබා දීලා තිබෙන්නේ. එනිසා ඒ වගේම තවත් තනතුරු පරිපාලන සේවයේ තනතුරු රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශය හිස්ව තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා විශේෂයෙන්ම ඩෙංගු රෝගී ගැන අවධානය යොමු කරනා වගේම ඊට වැදගත් වෙන මේ පරිපාලන තනතුරු පෙරවුවොත් මේ කෝඩිනේෂන් එක මේ සම්බන්ධීකරණය වඩාත් හොඳින් සිදු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. වෛද්‍ය ආඥා පනත ගැන
එනේ ඩිපියුටි ඇඩ්මිනිස්ට්‍රේටිව් ග්‍රේඩ් එකේ තියෙන මේවා දැන් මම එනකොට තිබුණා විශාල තනතුරු 200 ගානක පුරප්පාඩු ඒවා ඔක්කොම පිරෙව්වා. ජේෂ්ඨ තනතුරු එකක් දෙකක් විතරයි අපිට විතුරු වුණේ. නමුත් කනිෂ්ඨ ඒවයි තියෙන ප්‍රශ්නේ තමයි ඩිපියුටි ඇඩ්මිනිස්ට්‍රේටිව් ග්‍රේඩ් එකේ ඒකට විශාල කඹෑදීමක් තිබුණා කොලේජස් දෙක අතරේ. දැන් ඒකේ අවසානයේදී දෙගොල්ලොත් එක්කම කතා කරලා ඒකට මේ තනතුරු වලට සුදුසුකම් පිළිබඳව දැන් ඒ පිළිබඳව ඒකින්ද වසර ගණනාවක් මේක ඇනහිල්ලා තිබුණා. දැන් මම මේවා කළා ඔක්කොම කතා කරලා කැබිනට් අනුමැතිය ගිය සතියේ ලබා ගත්තා ඒ සියලුම තනතුරු පුරවන්න.
හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමාට. අර කොලෙජස් ගැන කතා කරපු නිසාත් කඹෑදීන් ගැන කතා කරපු නිසාත් ගරු ඇමතුමනි, දැන් වෛද්‍යවරු පිරිසක් මෙතනටත් ඇවිල්ලා හිටියා. ඔවුන්ගේ ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අර හදිසි ප්‍රතිකාර සේවාවන්නේ MD එක, ඉමර්ජෙන්සි මෙඩිසින් MD එක පිළිබඳව ඒක පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය අනුමත කරලා දීර්ඝ කාලයක් වෙලා තිබෙනවා. ඩිප්ලෝමාව සම්පූර්ණ කරපු වෛද්‍යවරුන්ට තමුන්ගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගන්න නොහැකි වෙලා තිබෙනවා මේ කඹෑදීම නිසා. එසා බොතුමා ඒ පිළිබඳව අවධානය යොමු කළා. ඒ වෛද්‍යවරුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තිල්ලීමක් කරනවා. ඔවුන් අවුරුදු 5කට ආසන්න කාලයක්
ගැනීම කළා PGIM එකට දන්වලා තියෙනවා ඒක ස්ටාර්ට් කරන්න කියලා.
ඔව් බොහොම හොඳයි. ඒක උන්ට කරන සාධාරණයකට අපි දක්වනවා. ඒ වගේම තමයි වෛද්‍ය ආඥා පනත පිළිබඳව සහ වෛද්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කතා කරන නිසා ගරු කතානායකතුමනි වචන කිහිපයක් මම අද මේ දවස්වල ඉතාම ප්‍රකටව කතා වෙන කාරණයක් පිළිබඳව සයිටම් වෛද්‍ය අර්බුදය පිළිබඳව කතා කරන්න කැමතියි. මම පෞද්ගලිකව ගරු කතානායකතුමනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නැහැ. පිටරට අධ්‍යාපනය ලැබලා මේ රටේ වෛද්‍ය ක්ෂේත්‍රයට කවුරුත් ඇතුළු වුණාට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ. ඒක බොහොම පැහැදිලිව කියන්න අවශ්‍ය. ලංකාවේ වෛද්‍යවරුන්ගේ හිගයක් තිබෙනවා. ඒ හිගය පුරවන්න කටයුතු කරන්න අවශ්‍යයි. හැබැයි බොහොම පැහැදිලිව ලංකාවේ සෑම අතිමහත් බහුතරයක් වෛද්‍යවරු ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ වෛද්‍ය පීඨවල සෑම දරුවෙක්ම අද පාරට බැහැලා එක හඬින් එක ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීමට කන් නොදී ඉන්න මහජන නියෝජිතයින් හැටියට අපිට බෑ. මම දන්නවා ඇමතුමාට ඉතිහාසයක් තිබෙනවා. එතුමා රාගම වෛද්‍ය පීඨ රජය මගින් ආරම්භ කරපු රාගම වෛද්‍ය පීඨ ජනසතු කරන්න ප්‍රබල අරගලයක නිරත වුණා. අද මේ හඬට කන් නොදී ඉන්න මහජන නියෝජිතයින් හැටියට අපිට හැකියාවක් නෑ. මම විශ්වාස කරනවා අර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කරන්න ඕන කියන මතය අපි හිටියට අපිට කෙසේවත් අපේ හදවතට එකඟව මේ මාළඹේ වෛද්‍ය උපාධි ලබා දෙන ආයතනය මගින් කරන ලද කටයුතු සහ වර්තමානයේ කරන කටයුතු පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්නවත් අනුමත කරන්න බැරිය කියන කාරණාවත් අපි සඳහන් කරන්න අවශ්‍යයි. මූලිකවම මේ විශ්වවිද්‍යාලය කියලා ස්ථාපනය කිරීමේදී 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත බව උල්ලංඝනය කළා තමයි මේ ආයතනය ස්ථාපනය කරලා තිබෙන්නේ. බොහොම පැහැදිලිව මේ පනතේ තිබෙනවා කරුණු දෙකක් සම්පූර්ණ කරන්න අවශ්‍යයි උපාධියක් ලබා දෙන්නට. එකක් තමයි උසස් අධ්‍යාපන ඇමතුමාගේ අනුමැතිය සහිත ගැසට් පත්‍රය. දෙවැනි කාරණය තමයි අදාළ වෘත්තීය පිළිබඳව අධිකාරීත්වය උසුලන ආයතනයකින් ලබා දෙන අවසරය. මේ අවසර දෙකම අපි දන්නවා SB දිසානායක ඇමතුමා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබෙනවා 2011. හැබැයි ගැසට් පත්‍රය සයිතම් ආයතනයේ උපාධි ලබා දෙන ආයතනයක් හැටියට සඳහන් කරලා නැහැ. එහි තිබෙන්නේ මෙන්න මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න කියන කාරණා තමයි ඒ ගැසට් පත්‍රයේ තිබෙන්නේ. ඒ ගැසට් පත්‍රයට පසුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සුනිල් ජයරත්න රවරත්න මහත්මයා ලිපියක් නිකුත් කරනවා මේ අඩුපාඩු දැන් සම්පූර්ණ කරලා තිබෙනවා කියලා. හැබැයි මූලික කාරණේ හැටියට පනතේ තිබෙනවා ගැසට් පත්‍රයකින් උපාධි ලබා දීමේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. ඒ මූලික කරුණ සම්පූර්ණ කරලා නැහැ. දෙවනුව තමයි බොහොම පැහැදිලිව තිබෙනවා අදාළ වෛද්‍ය අධ්‍යාපනය නම් වෛද්‍ය සභාව, එහෙම නැත්නම් ඉංජිනේරු ආයතනය නම් ඉංජිනේරු අධ්‍යාපනය නම් ඒ සම්බන්ධ අධිකාරියක් තිබෙන ආයතන ඇතුළු එවැනි අධිකාරී බලය තලත් ආයතනයකින් අනුමැතිය ලැබිලා නැහැ. ඉතින් බොහොම පැහැදිලිව මූලික කොන්දේසි දෙකම කඩ කරලා තිබෙනවා. මේ කොන්දේසි කඩ කරන බව 2009, 10, 11 වර්ෂවල අඛණ්ඩව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම මගින් දන්වලා තිබෙනවා. මේ සිසුන් බඳවා ගැනීම නවත්වන්න කියලා තිබෙනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මේ ආයතනය අඛණ්ඩව රජය මගින් කරන ලද නිවේදන, වෛද්‍ය සභාව මගින් කරන ලද නිවේදන සියල්ලට පටහැනිව තමයි මේ සිසුන් බඳවා ගැනීම කරලා තිබෙන්නේ. එහිදී ලංකාවේ කිසිම වෛද්‍ය විද්‍යාලයක් නොකරන ආකාරයට එක වර්ෂයට කණ්ඩායම් දෙකක් බඳවගෙන තිබෙනවා. සායනික පුහුණුව පිළිබඳව ගැටලු තිබියදී ප්‍රජා වෛද්‍ය සේවා පිළිබඳව ගැටලු තිබියදී අධිකරණ වෛද්‍ය අධ්‍යක්ෂීම් පිළිබඳව ගැටලු තිබියදී වසරකට කණ්ඩායම් දෙකක් වඳව ගනිමින් රුපියල් ලක්ෂ 65ක් 70ක් සමහරකට 80ක් 90ක් එක දරුවෙකුගෙන් අය කරමින් මේ කරගෙන ගිය ක්‍රමවේදය අපි කිසිවෙකුගේ අනුමැතියට ලක්වෙන්න අවශ්‍ය නැහැ කියලා මම විශ්වාස කරනවා. මේ පිළිගත් මූලධර්ම සියල්ලම අනුලංගනීය නීති සියල්ල උල්ලංඝනය කරමින් තමයි මේ ආයතන ස්ථාපනය කරලා තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ රටේ වෛද්‍යවරු අවශ්‍ය යොව් පිටරට වෛද්‍යවරු වෙනවා ඉගෙනගෙන විශ්වවිද්‍යාලවල ඇක් 16 කළා මේ රටේ සාමාන්‍ය ධාරාවට ඇතුළු වුණා කිසිම ගැටලුවක් නැහැ. ලංකාවේ නියමිත ප්‍රතිපා නියමිත ක්‍රමවේදය අනුව ශික්ෂණ රෝහලක් ස්ථාපනය කළා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අනුමැතිය ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය ඇතුව මේක මේ වගේ විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරන්න හැබැයි ආවට ගියාට මේක කරන එකේ ගැටලු සහගත තත්ත්වයේ පිළිබඳව ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ සෑම ආයතනයක්ම බොහොම පැහැදිලිව කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ පළවෙනි වාර්තාව තමයි 2012 වත්මන් ගරු ජන අධිකරු ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවක් දීලා තිබෙනවා. ඒ වාර්තාවේ කියනවා බොහොම පැහැදිලි අඩුපාඩුකම් රාශියක් සිදු වෙනවා. මේ අඩුපාඩුකම් රාශිය අවසන් වෙනකන් කරුණාකර සිසුන් බඳව ගන්න එපා. සිසුන් බඳවා ගැනීම නවත්තන්න මේ කරුණු කාරණා සම්පූර්ණ කරන වෛද්‍ය සභාවේ අනුමැතිය ගන්න කියලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ උපදෙසින් කරපු අනුකමිටුවේ පත් කරපු වාර්තාවේ තිබෙනවා. ඊට පස්සේ ලංකාවේ වෛද්‍ය සභාව බොහොම පැහැදිලිව මෙතෙන්ට ගිහිල්ලා මේ කරුණු පිළිබඳ අවධානය යොමු කළා. ලංකා වෛද්‍ය සභාව ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එක රිපෝට් එකක් නිකුත් කරා. ඒ රිපෝට් එකේ බොහොම පැහැදිලිව තිබෙනවා අඩුපාඩු රාශියක් තිබෙනවා. මේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න සායනික පරීක්ෂාවේදී තාම අඩු මට්ටමකින් තමයි මේ කරුණු සිදුවෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යට වෛද්‍ය විද්‍යාවට නෑ ස්ථානයක්. අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගැටලු තිබෙනවා. ඉතින් මේක දීර්ඝ කාලයක් තිස්සේ විසඳන්න අවශ්‍ය කාරණා එක රැයින් මේ ප්‍රජා මේ තමුන්ගේ ක්ලිනිකල්ස් එහෙම නැත්නම් සෞඛ්‍යය ශල්‍ය වෛද්‍යය වෛද්‍ය ක්‍රමය එහෙම නැත්නම් අනෙකුත් අංශ පිළිබඳව අපි අවුරුදු 3ක් ඉගෙන ගන්නවා. ඉතින් අවුරුද්දකින් දෙකකින් මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. අපි දන්නවා මේ දරුවන්ගේ පැත්තේ මේක අසාධාරණ කාරණයක්. නමුත් මේ ආයතනයේ මුලින්දම කටයුතු කරලා තියෙන්නේ මෙහෙමයි. ඒ නිසා ඒ පිළිබඳව විශේෂයෙන්ම මම අවධානයට යොමු කරනවා ගරු කතානායකතුමනි. විශේෂම වාර්තාවක් 2015
ගරු මන්ත්‍රීතුමා උත්මට්ටම විනාඩි 5ක් තියෙනවා.
හොඳයි. 2015 ජුනි මාසේ ලංකාවේ සියලුම වෛද්‍ය පීඨවල වෛද්‍යවරුන් එකතු වෙලා පීඨාධිපතිතුමාල එකතු වෙලා විශේෂ වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා මේ කරුණු පිළිබඳ අවධානයට ලක් කිරීමෙන්. 2009 2008 මේ ආයතනය රෙජිස්ටර් කරලා තියෙන පළවෙනි වතාවට සයිතම් සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන් මීඩියා කියලා තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. 2009 දී නම වෙනස් කරනවා සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන් මැනේජ්මන්ට් කියලා. ඊට පස්සේ නැවත වතාවක් නම වෙනස් කරනවා තුන්වෙනි වතාවට සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි ඇන් මෙඩිසින් කියලා. මීඩියා මැනේජ්මන්ට් ඇන් මෙඩිසින් කියලා නම තුන් වතාවක් වෙනස් කරනවා. කිසිම ආයතනකින් අනුමැතියක් ලබාගෙන නැහැ. ඔවුන් කියනවා ඔවුන් රුසියානු විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෙලා වසර 4ක් ලංකාවේ අධ්‍යාපන ලබලා දීලා 5 වෙනි වර්ෂය රුසියාවට ගිහිල්ලා අධ්‍යාපන ලබලා දෙනවා කියලා ඒ මූලිකව පටන්ගත්තු ක්‍රමවේදයේ කිසි වරදක් නැහැ. ඔවුන්ට රුසියානු උපාධියක් ලබලා දෙනවා. අවසාන අවුරුද්ද රුසියාවේ ගත කරනවා. ලංකාවට ඇවිල්ලා ඇක් 16 විභාගය කරලා වෛද්‍ය ධාරාවට එකතු වෙනවා. සෞඛ්‍ය අංශයට එකතු වෙන එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ විශ්වවිද්‍යාලයත් එක්ක රුසියානු වෛද්‍ය අකඩමියත් එක්ක තිබුණු සම්බන්ධය පවා පස්සේ නතර කරලා දාලා මේ හිතුමනාපේ යන ගමනක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ මම සභාගත කරනවා මේ ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් සියලුම වෛද්‍ය පීඨ අටේ මහාචාර්යවරු පීඨාධිපතිවරුන් එකතු වෙලා කරපු වාර්තාවේ වාර්තාව මම සභාගත කරනවා ගරු කථානායකතුමනි. ඒ බොහොම පැහැදිලිව කියලා තියෙනවා the above sequence of events make it clear that there were many irregularities if not outright deception of the public in the manner in which citem medical degree program was established. බොහොම පැහැදිලිව මේ කියන්නේ රමේෂ් පතිරණවත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නේ මේ කියන්නේ. ලංකාවේ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු වොන් බොහොම පැහැදිලිව කියනවා there has been no gazette notification that the conditions stipulated by the specified authority in gazette number 17-21-19 of 2011 August 30th. මේ එක්දා SB දිසානායක ඇමතිතුමා නිකුත් කරපු ගැසට් නිවේදනය කිසිම විටක සයිතම් ආයතනයේ උපාධි ලබා දීමේ ආයතනයක් හැටියට පිළිගන්න එකක් නෙවෙයි. ඒ නිසා බොහොම පැහැදිලිව ඒක තියෙන්නේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න කියලයි විතරයි තියෙන්නේ. ඒක මේ ආයතනයට උපාධි ලබා දීමේ බලයවත් හිමි කර දෙන ගැසට් නිවේදනයක් නෙවෙයි කියලා අපි සඳහන් කරනවා. ඒ වගේම එහි කියනවා as of now සයිතම් has not obtained the compliance certificate required under the above rule from the specified professional body which is the SLMC in the case of degrees in medicine. දැන් අපි ඊටාම ගෞරවයෙන් දරුවන්ගේ ප්‍රශ්න විසඳන්න අවශ්‍යයි සහිතම් ආයතන කර ගන්න. හැබැයි ඒ වෙනුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය බිලි දෙන්න එපා. අපි හැමදාම මේ රටේ හිටපු හැම සෞඛ්‍ය ඇමතිවරයෙක්ම මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කියලා තියෙනවා මේ රටේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් පෞල් සෞඛ්‍ය සේවිකාවක ඉඳලා හෙද හෙදියන් ගිඳලා අතුරු වෛද්‍ය සේවාවල ඉඳලා වෛද්‍යවරුන් දක්වා කරපු අප්‍රමාණ කැපකිරීම නිසා තමයි ලංකාව මොනාංශයෙන් අඩු වුණා.
තාර්ථක විනාඩි දෙකක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ආර්ථිකයේද සංවර්ධනයේද ඒවා ගැන මොනවා කතා කරත් මේ පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම සෞඛ්‍ය ඇමතිවරු මේ සභාවේ කියලා තියෙනවා ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ ලෝක මට්ටමට ගිහිලා තියෙනවා කියලා. එහෙම ගියේ අපේ මේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවයක් තිබෙච්ච නිසායි. ගුණාත්මක භාවය ආරක්ෂා වුණේ විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ තිබිච්ච ගුණාත්මක භාවය නිසා. ඒ නිසා අපිට කටපියාගෙන අපි ලොකුවට අපේ ආණ්ඩුවෙන් කරපු වරදක් හැටියට මේ අය දකින්න ඔව් අපේ ආණ්ඩුවෙන් වැරදි වුණා. ඒක නිසා තමයි අපිට පරාද වෙලා විපක්ෂයට යන්න උනේ. හැබැයි තමුන්නාසලගේ ආණ්ඩුවපත් කරලා තිබෙන කරපු වැරදි ඒ විදිහට කරගෙන යන්න නෙවෙයි. ඒ නිසා අද සම්පූර්ණ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සියලු දෙනා මහපාරේ අන්තර්ජාතික ශිෂ්‍ය බලමැන්නතු විශ්වවිද්‍යාල ප්‍රජාව සියලු දෙනා මහපාරේ. මොකද ඒකට හේතුව තමයි මේ සල්ලිවලට වෛද්‍ය උපාධි විකුණන එකට ඔවුන්ට බලන් ඉන්න බෑ. ඒක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ විරෝධයක් නෙවෙයි ගරු කථානායකතුමනි. ගුණාත්මක භාවයෙන් අඩු වෛද්‍යවරයෙක් මුදලට නිෂ්පාදනය කරන එකට අපි කාටවත් එකඟ වෙන්නේ
නැහැ. දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
අපි ඉදිරි ප්‍රකාශකුනි කතාව නතරන බොහොම ස්තුතියි ඔබතුමාට.
ස්තුතියි. ඊළඟට ගරු අශෝක් අබේසිංහ අමාත්‍යතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමා විසින් මුලාසයට පැමිණෙනු ඇත.
සභාපතිතුමනි, විශේෂයෙන්ම වෛද්‍ය සංශෝධන පනත ගෙන අවස්ථාවේදී මට වචන කීපයක් කතා කිරීමට අවස්ථාව ලැබී පිළිබඳ සන්තෝෂ වෙනවා. ඒ වගේම විපක්ෂයේ ඉතාම දක්ෂ කතිකයෙක්ගෙන් පස්සේ කතා ගන්න මට ලැබීම විලුවත් මම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම මෙම අද මේ සංශෝධනය ඇති කරලා තියෙන්නේ අපේ රටේ දන්ත වෛද්‍ය පීඨයෙන් බිහිවන වෛද්‍යවරු සහ විදේශ විශ්වවිද්‍යාලයෙන් වලින් බිහිවන වෛද්‍යවරු සඳහා සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා මෙම පනත සංශෝධනය කිරීම සඳහා තමයි මෙම යෝජනාව සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම 1925 තමයි අපේ දන්ත වෛද්‍ය සේවය අපේ රටේ ආරම්භ වෙලා තියෙන්නේ. එදා මෙදා තුර අද වෙද්දී 2000කට ආසන්න දන්ත වෛද්‍යවරු ප්‍රමාණයක් අපේ රටේ සේවය කරනවා. එය සාමාන්‍යයෙන් ජනතාවගෙන් 100,000කට ආසන්න ප්‍රමාණයක්. විශේෂයෙන්ම අප රජය 2017 බලයට පත් වුණාට පසුව පසුගිය අයවැයෙන් මිලියන 160,000කට අධික මුදලක්, ඒ කියන්නේ කෝටි 16,000කට අධික මුදලක් වෙන් කරලා තියෙනවා අයවැයෙන් සෞඛ්‍ය සේවය සඳහා. මේ මං හිතන්නේ අපේ 2017 අයවැයේ ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයට පසුව වැඩිම මුදල් වෙන් කරපු අමාත්‍යාංශය. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාමත්ම ප්‍රශ්න ගැටලු තියෙන අමාත්‍යාංශයක්. නමුත් වර්තමාන ගරු සෞඛ්‍ය ඇමතිතුමා ඉතාමත්ම නිර්භීත ලෙස එදා 2017 ජනවාරි 8 වෙනිදා තම ජීවිතේ පඩුවර තබලා තීන්දුව ගත්තා වගේ විශේෂයෙන්ම ඉතාමත්ම නිර්භීත තීන්දු ගනිමින් මේ සෞඛ්‍ය සේවය ඉහළට ගෙන යාම සඳහා, ඒ වගේම අපේ රටේ 2,20,00,000කට ආසන්න වන ජනතාවගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා ඉතාමත්ම කාලෝචිත යෝජනා කීපයක් සම්මත කරගත්තා. සේනක මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කළේ මේ රටේ සෞඛ්‍ය සඳහා යම්කිසි ක්‍රමවේදයක් ඇති කරන්න. නමුත් ඒක කරන්න බැරි වුණත් වර්තමාන සෞඛ්‍ය ඇමතිතුමා එය බහුජාතික සමාගම් සමග සාකච්ඡා කිරීමෙන් පසුව, ඒ වගේම ඔවුන්ගේ දැඩි බලපෑම් වලට යට නොවි මේ රටේ සෞඛ්‍ය දියුණු කිරීම සඳහා විශාල පරිශ්‍රමයක් අරන් අද වෙද්දී එය මල්පල ගැන්විලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ අද වෙද්දී වෛද්‍යවරු 22,000කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ කියන්නේ 100,000කට වෛද්‍යවරු 200,000කට ආසන්න ප්‍රමාණයක්. ඒ වගේම හෙදියන් 33,000ක් පමණ ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 100,000කට 300,000කට ආසන්න හෙදියන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේ දන්ත වෛද්‍ය සේවයත් දියුණු කිරීම සඳහා එතුමා විශේෂයෙන්ම දන්ත වෛද්‍යවරයෙකු වශයෙන් මේ ගන්නා ක්‍රියාමාර්ගය අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදියට විශේෂයෙන්ම අගය කරන්න ඕනි. මෙවර අයවැයෙන් විශාල වශයෙන් සෞඛ්‍යයට මුදල් වෙන් කළ තියෙද්දී වක්ගඩු රෝගය නිවාරණය කිරීම සඳහා විශාල මුදලක් වෙන් කළ තියෙනවා. ඒ වගේම බෝන වෙන රෝග සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කළ තියෙනවා. අප රජයේ බලයට පත් වුණාට පස්සේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජනට හිතකර ගත් තීන්දු කීපයක් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල ඉතා සීග්ලෙස අඩු කරලා ජනතාවට ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ඖෂධ අඩු මිලට ගැනීම සඳහා එම වැඩපිළ සකස් කරලා තියෙනවා. වෛද්‍යවරුන්ට වෙළඳ දාමයෙන් ඖෂධ ලිවීම අඩු කරලා තහනම් කරලා ඖෂධ නාමයෙන් නිර්දේශ කිරීම සඳහා වැඩපිළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ලංකාව තුළ ඖෂධ නිපදවීමට අවශ්‍ය වාතාවරණය දැන්ට මූලික වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. ඖෂධ නිපදවීම දැන් ලංකාව තුළ සිදු කරමින් යනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ට මුළු ජීවිත කාලය පුරාටම අග්‍රහාර ජීවිත රක්ෂණය ලබා දීමට මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම ප්‍රතිවිජීවක ඖෂධ භාවිතය අවම කිරීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමක් කරලා තියෙනවා. ලංකාවේ සියලුම පාසල්වල මීටර 500ක දුරක දුම්වැටි හා දුම්වැටි ආශ්‍රිත නිෂ්පාදන විකිණීම තහනම් කරලා තියෙනවා. සිගරට් පැකට්ුවේමෙන් අනිත් බීඩි සුරුට්ටු ආදී පැකට්වලද රූපමය අවවාද සටහන් කිරීම අවධානය යොමු කරලා තියෙනවා. මම හිතන්නේ ඒක දැන් කෙරෙමින් පවතිනවා. පැණිබීම බෝතල්වල අඩංගු සීනි ප්‍රතිශතය සංකේතාත්මක ප්‍රදර්ශනය කියලා යුතුයි කියලා නීතියක් ගෙනල්ලා තියෙනවා. බෝවෙනවෙන් රෝග ව්‍යාපෘති අඩු කිරීම සඳහා විශේෂයෙන්ම සිගරට් පැකට්වල රූපමය අවවාද 80%කට ප්‍රමාණයට වඩා වැඩිකරන එම සමාගම් සමග දැඩි සටනක් යෙදිලා එය ඉටු කරගෙන තියෙනවා. ඒ වගේම සිගරට් වල මිල වැඩි කළා මේ සෞඛ්‍යමය තත්ත්වය ජනතාවට ලබා දීම සඳහා ජනවාරි සිට සියලුම රුධිර පරීක්ෂණ නොමිලේ කරන්න විශේෂයෙන්ම අපේ රජයේ රෝහලවල නොමිලේ කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. සෑම පොලිස් වසරක් මාරණය පරිදි සුවසැරිය නමින් ගිලන් රථ සේවයක් ආරම්භ කිරීමේ මූලික වැඩපිළිවෙළ එතුමා විසින් ආරම්භ කරලා තියෙනවා. බෝන වෙන රෝගවලින් නිදහස් වීම සම්බන්ධයෙන් අපේ රටේ ජාත්‍යන්තරයේ සහතිකයක් හිමි වෙලා තියෙනවා එතුමාගේ නායකත්වය යටතේ. ඒ වගේම ආපන ශාලාවන්දී පාරිභෝගිකයන් හට කිරිසාතේ ලබා දීමේදී සීනි වෙනම ලබා දෙන්න කියලා එතුමා විශේෂයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. මෙවැනි විශේෂයෙන්ම මහජනතාවට හිතකර තීන්දු රාශියක් ගැනීම සඳහා සෞඛ්‍ය ඇමතුමා තීන්දුවක් කරන් තිබීම පිළිබඳ අපි එතුමාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පෞද්ගලික රෝහල් නියාමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් එතුමා සකස් කළා. ඒ පෞද්ගලික රෝහල් නියාමනය කිරීම තුළින් විශේෂයෙන්ම චැනල් ගාස්තුව රුපියල් 2000ක් උපරිමයට යටත් කළා. රුපියල් 2000ක් දක්වා උපරිමයකට යටත් කළා තියෙනවා. ඒ රෝගියෙකු පරීක්ෂා කරන වේලාව අවමයේ අඩුම තරම විනාඩි 10ක්වත් රෝගියෙකු පරීක්ෂා කළ යුතුයි එම නියාමනයේ ඇතුළත් කළා තියෙනවා. ඒ වගේම ශල්‍ය කර්මයකින් පසු ශල්‍ය වෛද්‍යවරයා පැයක පමණ කාලයක් එම රෝගියා සමග සිටිය යුතුයි යන්නත් විශේෂයෙන්ම මෙම මේ අවස්ථාවේදී එතුමා විසින් එම නීතිය නියාමනය කරමින් සකස් කරලා තියෙනවා. ඒ වගේම 2017 වසරේ අප අයවැයෙන් වෙන් කරලා තියෙනවා රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන 1000ක් ඉදි කිරීම සඳහා මිලියන් 6500ක් ඒ කියන්නේ කෝටි 650ක මුදලක් වෙන් කරලා තියෙනවා රුධිර කාන්දු පෙරණ මධ්‍යස්ථාන 1000ක් ඉදි කිරීම සඳහා. මෙය ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් විදිහට මම සලකනවා. ඒ වගේම වක්ගඩු රෝහලක් ඉදි කිරීම සඳහා අපි අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රදේශයේ වන ඒ ප්‍රදේශවල තමා වැඩිම තියෙන්නේ වක්ගඩු රෝගය. ඉතා මින්නේරිය ප්‍රදේශයේ වක්ගඩු රෝහලක් ඉදි කිරීම සඳහා මිලියන 2000ක් කියන්නේ කෝටි 200ක් වෙන් කරලා තියෙනවා. පිළිකාරෝහල් 3ක් ඉදි කිරීම සඳහා මිලියන 3000ක් කෝටි 300ක මුදලක් වෙන් කරලා තියෙනවා. කුරුණෑගල සහ යාපනය රෝහල් මගේ ආසනය කුරුණෑගල මැතිවරණ කොට්ටාසය. ඒ මැතිවරණ කොට්ටාසය දැනටත් ඉතාම සංවර්ධනයක් වෙනවා ජාතික රෝහලේ මිලියන 300ක දැනට අපි වැඩ පටන් ගන්න තියෙනවා. කුරුණෑගල සහ යාපනය රෝහල් සංවර්ධනයට මිලියන
300ක්
වෙන් කරලා තියෙනවා. ඒ වගේම ජංගම ආරෝග්‍යශාලා ඇති කිරීම සඳහා කෝටි 20ක් වෙන් කරලා තියෙනවා. හෙද පුහුණු පාසල් සඳහා කෙදියන්ගේ අවශ්‍යතාව ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. හෙද පුහුණු පාසල් සඳහා කෝටි 20ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කරාපිටිය අම්පාර සහ යාපනය ප්‍රදේශයන් ළමා චිකිත්සක සංකීර්ණ ඇති කිරීම සඳහා කෝටි 100ක් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ළමා රෝහ රිජ්වේ ළමා රෝහල ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක රෝහල කොළියන් මහනුවර වැනි ඒ රෝහල් තමා අපිට ළමා රෝහල් සඳහා තියෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ දැනට 1000කට දරුවන් 9 දෙනෙක් පමණ වසර 5ක් කට එන්න පෙර වසර පහ මේ පහුගාන්න පෙර මිය යන තත්ත්වයක් තියෙනවා දරුවන් 9 දෙනෙක් පමණ 1000කට මේ ලෝකයේ සාමාන්‍යයෙන් තියෙන අනුපාතයේ 4ක් පමණ ඒ නිසා මේ අඩු කිරීම සඳහා විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා අවධානය යොමු කළේ දරුවන්ගේ සෞඛ්‍ය ඇති කිරීම සඳහා වැඩි දියුණු කිරීම සඳහා එම රිජ්වේ රෝහල් ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක රෝහල් සඳහා මිලියන 1000ක් යන කෝටි 100ක් වෙන් කරලා තියෙනවා ඒ දරුවන්ගේ සෞඛ්‍ය වැඩි කිරීම සඳහා ඒ වගේම මුඛ රෝග පිළිබඳ විශේෂ අවධානය යොමු කරලා ඒ සඳහාත් විශේෂයෙන්ම මිලියන 50ක මුදලක් පසුගිය අයවැයෙන් මුදල් වෙන් කරලා තිබුණා අපේ ගරු මුදල් ඇමතුමා ඒ වගේම සෞඛ්‍ය ඇමතුමාට අපි විශේෂ ස්තුතිය පුද කරනවා ඒ සඳහා ගත්ත ඒ මේ විශේ෷ තීන්දුව වෙනුවෙන් ඒ වගේම සියලුම අපේ රටේ මේ සාමාන්‍යයෙන් ඖෂධ ශාලා 1500කට අධික ප්‍රමාණයක් තියෙනවා මේ ඖෂධ ශාලා නියාමනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා ඒ වගේම සාමාන්‍ය පෞද්ග රජයේ රෝහලකින් බෙහෙත් ගත්තාම ඒ රජයේ ඒ රෝගියා වෙනුවෙන් දරපු පිරිවැය කුමක්ද කියලා ඒ රෝගියා දැන ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම මෙවර අයවැයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි මම හිතන්නේ ඒක සිද්ධ කරලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විශේෂයෙන්ම අයවැයෙන් සෑම දරුවෙක්ම රුපියල් ලක්ෂ 2ක රක්ෂණයකට යටත් කිරීමක් කළා. ඒ රක්ෂණය කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පවුල් සාමාන්‍ය 51,75,000ක් පමණ තියෙන්නේ. ළමුන් ඉන්නවා 45 ලක්ෂයක් විතර ඒ කියන්නේ ලංකාවේ පවුල් වලින් 80%ක විතර දරුවෝ පාසල් යනවා ඒකේ 45 ලක්ෂයක් පමණ දරුවෝ පාසල් යනවා ඒ සෑම දරුවෙක්ම ලක්ෂ 2 බැගින් රක්ෂණයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා තියෙනවා මම හිතන්නේ එයින් බලාපොරොත්තු වෙන්නේ ඒ දරුවෙක් අසනීප වුණාම ඒ දරුවා පුද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තොත් රුපියල් 10,000ක් දක්වා ඒ බිල ඒ රක්ෂණ ආවරණය මගින් ගෙවීම සඳහා වැඩ කටයුතු කරලා තියෙනවා ඒක අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා මම හිතන්නේ විශේෂයෙන් ඒ තඳ අවධානය යොමු කරලා තියෙනවා ඒ වගේම එම දරුවෙක් පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක නවත්තලා නේවාසිකව බෙහෙත් ලබා දුන්නොත් ඒ දරුවාට රුපියල් ලක්ෂයක් දක්වා වසරකට ඒ බිල ගෙවීම සඳහා එම රක්ෂණ ආවරණයෙන් කටයුතු සලසලා තියෙනවා මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකතු වෙලා ගත්ත තීන්දුවක ප්‍රතිඵලයක් ඒ නිසා අපේ රටේ පසුගිය අයවැයෙන් රජයේ සේවකයන් 13 ලක්ෂයකට රුපියල් 10,000 ගානේ පඩි වැඩි කෙරුවා හැබැයි මෙවර අපේ රටේ පවුල් 51,80,000ක ඒ කියන්නේ පවුල් 40 ලක්ෂයක පමණ ඒ දෙමාපියන්ට ඉතා විශාල සහනයක් මෙමගින් ලැබෙනවා මොකද ඒ දරුවන්ගේ අසනීපයක් වෙච්ච අවස්ථාවකදී පුද්ගලික ආරෝග්‍ය ශාලාවකින් බෙහෙත් ගත්තාම රුපියල් 10,000ක් රුපියල් ලක්ෂයක් වැනි අවුරුද්දකට මුදලක් ගෙනවීම ඒ නිසා මට හිතනවා සාමාන්‍යයෙන් එම පවුලකට රුපියල් 10,000ක් 15,000ක් පඩියක් දුන්නා හා සමාන වෙනවා මෙම මුදලක් ලබා දීම ඒ නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නැංවීම සඳහා එතුමා ගන්නා ඒ නිර්භීත ක්‍රියාවලිය වෙනුවෙන් අපි එතුමාට විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා එතුමා මේ රටේ මේ වෙනස මම මුලින් කිව්වා වගේ වෙනස ඇතිකරන්න තම ජීවිතේ පරදුවට තියලා වැඩ කෙරුවා වගේ මේ රටේ සෞඛ්‍ය සේවයේදී යම් යම් තීන්දුව ගැනීමේදී ඒ තමන් කිසිම තමන්ගේ ජීවිතය පිළිබඳ ආසාවක් නැතුව එමෙන් තද තීන්දුව ගැනීම පිළිබඳ විශේෂයෙන්ම මේ සෞඛ්‍ය අමාත්‍යතුමා මම හිතන්නේ ඉතිහාසගත වෙයි මේ රටේ ජනතාව වෙනුවෙන් එවැනි තීන්දුව ගැනීම පිළිබඳව විශේෂයෙන් අපි එතුමාගේ ඉල්ලා සිටිනවා අපේ රටේ සාමාන්‍යයෙන් 610ක් පමණ රජයේ රෝහල් තියෙනවා පුද්ගලික ආරෝග්‍ය ශාලා 210ක් 215ක් පමණ තියෙනවා ඒ වගේ මධ්‍යම බෙහෙත් ශාලා 475ක් පමණ තියෙනවා මේ රටේ තියෙන මේ ආරෝග්‍ය ශාලා වලට අවශ්‍ය
ඒ honorable deputy minister please wind up
දන්ත වෛද්‍යවරුන් බිහි කිරීම වෛද්‍යවරුන් බිහි කිරීම හෙදියන් බිහි කිරීම සෞඛ්‍ය පරීක්ෂකවරුන් බිහි කිරීම ඒ වගේම ඒ අවශ්‍ය සියලුම ඒ මානව සම්පත් සලසලා ඒ ජනතාවගේ අපේ රටේ ජනතාවගේ හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට හැකි වැඩපිළිවෙළ එතුමාට මේ වසර කීපය තුළ කිරීමට ශක්තිය ලැබේවා විශේෂයෙන් ප්‍රාර්ථනා කරමින් අද මෙම සංශෝධන පිළිබඳ අපේ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරන බව ස්තුතියි.
Thank you very much ගෞරව ඩග්ලස් දේවානන්ද. ගෞරව කුලකලින් ප්‍රදීප්ත විශාලර අවர்களே சட்டமூலங்களை கொண்டு வருவதனாலும் அவற்றை அமுல்படுத்துவதற்கு தீவிரமான முயற்சிகளை மேற்கொள்வதனாலும் மாத்திரம் மருத்துவத்துறையை மேம்படுத்த முடியுமென கூறிவிட முடியாதென்றே நான் கருதுகின்றேன் இவ்வாறான சட்டமூலங்கள் மருத்துவத்துறையை போதிய அளவு ஒழுங்கமைத்துக் கொள்வதற்கு சாதகமாக அமையுமென்றாலும் அத்துறையை மேம்படுத்த வேண்டுமாயின் அனைத்து மருத்துவர்களும் அரசு மருத்துவமனைகளில் மேற்கொள்ளுகின்ற பணிகளின் செயற்திறன்களை அதிகரிக்கக்கூடிய வகையிலான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் அரசு மருத்துவமனைகளை பொறுத்தவரையில் மருத்துவமனைகளினதும் பணியாற்றுகின்ற மருத்துவர்களது தேவைகள் தொடர்பில் கூடிய அவதானங்கள் செலுத்தப்பட்டு அவை பூர்த்தி செய்யப்பட வேண்டிய அதே நேரம் மக்களுக்கு மருத்துவமனைகளாலும் மருத்துவர்களாலும் மேற்கொள்ளப்பட வேண்டிய பணிகளும் பூர்த்தி செய்யப்பட வேண்டும் அதே நேரம் மருத்துவர்களுக்கான பற்றாக்குறை என்பது இன்னும் தீர்ந்ததாக தெரியவில்லை. மருத்துவர்கள் பற்றாக்குறை காரணமாக நாட்டில் 37 அரசு மருத்துவமனைகள் மூடப்பட்டுள்ளதாக கௌரவ சுகாதார அமைச்சர் வைத்திய கலாநிதி ராஜித சேனாரட்ன அவர்கள் கடந்த வருடம் ஜூலை மாதம் கூறியிருந்ததை நான் இங்கு ஞாபகப்படுத்த விரும்புகின்றேன். வடக்கு மாகாணத்தை பொறுத்தவரையில் சுமார் 30க்கும் மேற்பட்ட மருத்துவமனைகளுக்கு போதிய மருத்துவர்கள் இல்லாத நிலையே காணப்படுகின்றது. அதேபோன்று பல மருத்துவமனைகளில் தாதியர்களுக்கும் ஏனைய துறைசார் ஊழியர்களுக்குமான பற்றாக்குறைகள் காணப்படுகின்றன. கடந்த வருடம் அக்டோபர் மாதம் 12ஆம் தேதி நெடுந்தீவு மகாவித்தியாலயத்தில் கல்வி கற்று வந்த 18 வயதுடைய டிலாஜினி ரவீந்திரன் எனும் மாணவி திடீரென மயக்கமுற்ற நிலையில் அங்கிருந்து மருத்துவமனைக்கு கொண்டு செல்லப்பட்டு அங்கு மருத்துவர் இல்லாத நிலையில் அங்கிருந்து பயிற்றப்படாத பணியாளர்களால் உரிய நோய் இனம் காணப்படாமலும் முதலுதவிகள் ஏதும் வழங்க தெரியாமலும் பரிதாகரமாக இறந்த சம்பவம் இடம்பெற்றுள்ளது. மருத்துவமனைகள் இருந்தும் போதிய மருத்துவர்கள் தாதியர்கள் பணியாளர்கள் பௌதிக வளங்கள் என்பன இல்லாத காரணத்தினால் நெடுந்தீவு மட்டுமல்ல இந்த நாட்டில் எத்தனையோ மனித உயிர்கள் அன்றாடம் பரிதாபகரமான இறப்பையை மேற்கொண்டிருக்கின்றன. எனவே சட்ட மூலங்களை கொண்டு வருகின்ற நாங்கள் இந்த நாட்டின் இலவச மருத்துவ சேவையை காப்பதற்கும் அதன் மூலமான உயரிய பயனை எமது மக்களுக்கு வழங்குவதற்கும் ஏற்ற நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்தில் வலியுறுத்தி கூற விரும்புகின்றேன். வடக்கு மாகாணத்தில் உள்ள மருத்துவ நிலையங்களில் நாட்டில் அசாதாரண சூழல் நிலவிய காலந்தொட்டு இன்று வரையில் 820 கீழ்நிலை பணியாளர்கள் எவ்வித கொடுப்பனவுகளும் பெறாமல் கடமையாற்றி வருகின்றனர். இவர்களில் அப்பணிகளுக்கு தகுதியானவர்கள் இருக்கின்றார்கள், தகுதி குறைந்தவர்களும் இருக்கின்றார்கள். இப்பணியாளர்களது சேவையை காலத்தை கவனத்தில் கொண்டு இவர்களில் தகுதியானவர்களுக்கு நிரந்தர நியமனங்களை வழங்குமாறும் தகுதி குறைந்தவர்களுக்கு அந்த தகுதியை அவர்கள் எட்டும் வரை ஒரு விசேட ஏற்பாடாக குறிப்பிட்ட கால அவகாசம் கொடுக்கப்பட்டு அவர்களின் பணிகளையும் நிரந்தரமாக்குமாறு இந்த சபையில் ஏற்கனவே பல முறை வலியுறுத்தியிருந்தேன். அந்த கோரிக்கையை நான் இன்றும் இந்த சபையிலே முன்வைப்பதுடன் கௌரவ சுகாதார அமைச்சர் அவர்களின் தொடர்பில் சாதகமாக பரிசீலித்து நடவடிக்கை எடுக்க வேண்டும் என கேட்டுக்கொள்கின்றேன். அத்துடன் தாதிகளுக்கான பற்றாக்குறை மிகவும் அதிகமாக காணப்படுகின்ற வடக்கு மாகாணத்தில் அங்கு பாடசாலை உயர்தரத்தில் விஞ்ஞான பாடங்களில் சித்தி அடைவோர் குறைவாக காணப்படும் நிலையில் கல்வி பொதுத்தராதர சாதாரண பரீட்சையில் விஞ்ஞான பாடமும் கட்டாய பாடம் என்பதால் உயர்தரத்தில் விஞ்ஞான பாடம் தவிர்ந்த வேறு பாடங்களில் திறமை சித்தி பெறுகின்றவர்களுக்கு சாதியர் பயிற்சிகளை வழங்கி ஒரு தற்காலிக ஏற்பாடாக அவர்களையும் அப்பணியில் இணைத்து கொள்வதற்கு ஒரு ஏற்பாடு மேற்கொள்ளப்படுவது பயனுள்ளதாக அமையும் என்ற எனது கருத்தையும் இங்கு முன்வைக்க விரும்புகின்றேன். அவ்வாறு தனியார் துறை சாதியர் பணிகளில் ஈடுபட்டிருப்போரும் அரசு சாதிகளுக்கான பரீட்சைகளில் தோற்றக்கூடிய வாய்ப்புகளை ஏற்படுத்தி அதில் சித்தியடைவோருக்கு அரசு மருத்துவமனைகளில் நிரந்தர நியமனங்களை வழங்குவதற்கான வாய்ப்புகள் குறித்தும் ஆராய்ந்து பார்க்குமாறு கேட்டுக்கொள்கின்றேன். இலவச மருத்துவ சேவையை நாம் எமது மக்களுக்கென மேலும் இலகுபடுத்துவதற்காகவும் பொதுவாக அரசு மருத்துவமனைகளில் காணப்படுகின்ற நெரிசல்களை போக்குவதற்காகவும் ஆரம்பக்கட்ட பரிச்சார்த்த முயற்சியாக சில கிராம சேவையாளர்கள் பிரிவுகளை இனங்கண்டு அங்குள்ள மக்கள் தொகைக்கு ஏற்ப 2 அல்லது 3 கிராம சேவையாளர்கள் பிரிவுகளை இணைத்து ஒவ்வொரு மருத்துவ இல்லங்களை உருவாக்குவது தொடர்பில் அவதானம் செலுத்துமாறு ஒரு திட்டத்தை இங்கு நான் முன்வைக்க விரும்புகின்றேன். குறிப்பாக இந்த மருத்துவம் இல்லமானது நன்கு பயிற்றப்பட்ட ஒரு தாதியரை கொண்டிருக்க வேண்டும். அத்துடன் அதன் கீழ் வருகின்ற கிராம சேவையாளர்கள் பிரிவில் வசிக்கின்ற மக்களின் சுகாதாரம் தொடர்பான அறிக்கைகள் அங்கு கணினிமயமாக்கப்பட்டு வைத்திருத்தல் வேண்டும். அங்கு வரும் நோயாளர்களது நோய்கள் இனங்காணப்பட்டு அது தொடர்பில் சிகிச்சை பெறுவதற்கு அந்த நோயாளர்களை உரிய மருத்துவமனைகளுக்கு அனுப்பி வைக்கக்கூடிய வகையில் அங்கு பணிகள் இடம்பெற வேண்டும். இதற்கு மேலதிகமாக குறிப்பிட்ட சில மருத்துவ இல்லங்களை இணைத்த வகையில் ஒரு மருத்துவரின் நடமாடும் சேவை மற்றும் ஏற்கனவே பரிசீலிக்கப்பட்ட அப்பகுதி நோயாளர்களுக்கு மருந்துகளை வழங்குதல் போன்ற செயல்பாடுகளும் இடம்பெற வேண்டும். இவ்வாறானதொரு ஏற்பாடு மேற்கொள்ளப்படுமேயானால் நோயாளர்கள் பல்வேறு சிரமங்களை தவித்து கொள்ளவும் கால மற்றும் பண விரயங்களை தவித்து கொள்ளவும் அரசு மருத்துவமனைகளில் கூட்ட நெரிசல்கள் வீண் தாமதங்களை தவித்து கொள்ளவும் சிறந்த மருத்துவ சேவையை பெறவும் இயலுமாக இருக்கும் என நம்புகின்றேன். இன்றைய உலகில் அபிவிருத்தி அடைந்த நாடுகளிலிருந்து பெரும்பாலான நோயாளர்கள் அபிவிருத்தி அடைந்து வரும் நாடுகளை நோக்கி மருத்துவ சேவைகளுக்காக படையெடுத்து வருகின்ற ஒரு நிலை முன்னேறி கொண்டு வருகின்றது. உல்லாச மருத்துவ துறை என கூறப்படுகின்ற இந்த முறைமையானது மருத்துவத்துறை சார்ந்த பல்வேறு பிரச்சனைகளுக்கு நல்லதொரு தீர்வாக அமைந்து வருவதையும் காணக்கூடியதாக இருக்கின்றது. இலங்கையை நோக்கியும் மருத்துவ தேவைகளுக்காக பல வெளிநாட்டவர்கள் இங்கு வருகை தருகின்ற போதிலும் இத்துறையை நாம் மிகவும் வலுவுள்ளதாக கட்டியெழுப்ப வேண்டும். இதன் மூலமாக நமது மருத்துவத்துறையை மேலும் அபிவிருத்தி செய்து கொள்வதற்கும் அதே நேரம் பாரிய அளவில் அந்நிய செலவாணியை ஈட்டிக்கொள்வதற்கும் இயலுமாக இருக்கும் என்பதை இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். எமது நாட்டில் அண்மையில் முக்கியமாக 48 மருந்து வகைகளின் விலைகளை குறைக்கப்பட்டுள்ளன. அந்த வகையில் இந்த முயற்சிகளை முன்னெடுத்துள்ள முன்னாள் சுகாதார அமைச்சரும் இன்றைய ஜனாதிபதியுமாகிய மேன்மதங்கிய மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும் கௌரவ பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களுக்கும் சுகாதார அமைச்சர் கௌரவ ராஜித சேனாரட்ன அவர்களுக்கும் எமது மக்கள் சார்பாக எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். இந்த விலை குறைப்பு மேற்கொள்ளப்பட்ட காலத்தில் சேனக பிபிலே கொள்கை அமுல்படுத்தப்பட்டதாக விளம்பரங்கள் வெளிவந்திருந்தன. ஆனால் சேனக பிபிலையின் கொள்கையினை நாம் முழுமையாக செயல்படுத்த முன்வர வேண்டும். அதாவது அவரது கொள்கை என்பது இலங்கைக்கு தேவையான மருந்துகள் இனங்காணப்படல் வேண்டும், அந்த மருந்து வகைகளை இறக்குமதி செய்ய முழு பொறுப்பும் அரசினால் மட்டுமே நிறைவேற்றப்பட வேண்டும், இறக்குமதியினை நிறுத்தும் நோக்குடன் படிப்படியாக நாட்டில் உள்ள மருந்து வகைகளை உற்பத்தி செய்வதை விருத்தி செய்வதற்கு நடவடிக்கைகள் மேற்கொள்ளப்பட வேண்டும் என்பதே ஆகும். எனவே இந்த கொள்கையை முழுமையாக செயல்படுத்த வேண்டுமேயானால் இந்த நாடும் மக்களும் நிறைவே பயன்படக்கூடும் என்பதை இங்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே நேரம் தாதியர்கள் மருந்தகர்கள் ஆய்வுக்கூடம் மற்றும் இயன்முறை மருத்துவ கற்கைகள் சார்ந்த ஒரு தனியான துறையை யாழ் பல்கலைக்கழகத்தில் அமைப்பதற்கும் நாட்டின் முதியோர்களது நலன் கருதி முதியோர்களுக்கான தனியானதொரு மருத்துவமனையை உருவாக்குவதற்கும் வடக்கில் யாழ்ப்பாணத்தில் சிறுவர்களுக்கான ஒரு தனியான மருத்துவமனையை உருவாக்குவதற்கும் உரிய நடவடிக்கைகளை குறித்து ஆராயுமாறும் வீதி விபத்துக்கள் ஏற்படுகின்ற நிலையில் விபத்துகளுக்குள்ளாகி இருக்கின்ற நபர்களை மருத்துவமனைகளில் சேர்ப்பதற்கு அங்கு கூடுகின்ற மக்கள் எவருமே முன்வராத ஒரு நிலையே பொதுவாக நமது நாட்டில் காணப்படுகின்றது. சட்டம் ஒழுங்குகள் தொடர்பில் ஏற்படுத்தப்படுகின்ற சிக்கல்களை மனதில் கொண்டே பலர் இவ்வாறான சந்தர்ப்பங்களில் விபத்துக்கு உள்ளாகின்றவர்களுக்கு உதவ முன்வராத நிலைமையே காணப்படுகின்றது. எனவே இவ்வாறான நிலையை அகற்றத்தக்க வகையில் ஒரு ஏற்பாடொன்றை கொள்கையாக வகுக்க உரிய நடவடிக்கை எடுக்கும்படியும் தற்போது அதிகரித்து வருகின்ற பல்வேறு நோய்கள் தொடர்பிலான ஒழுங்கமைக்கப்பட்ட விழிப்புணர்வு செயல் திட்டங்களை மேலும் முன்னெடுக்குமாறும் கூடிய வரையில் இவ்வாறான நோய்கள் மற்றும் அவற்றிலிருந்து பாதுகாப்பு பெறுதல் தொடர்பிலான பாடத்திட்டங்களை எமது பாடசாலை பாட நூல்களில் ஒவ்வொரு தரங்களுக்கும் ஏற்ற வகையில் இணைத்து கொள்ளுமாறும் எமது நாட்டில் தற்போது அதிகரித்து வருகின்ற நீரழிவு நோய் தொடர்பில் பொதுமக்களுக்கு விழிப்புணர்வுகளை ஏற்படுத்தும் நோக்கில் ஒவ்வொரு வருடமும் நவம்பர் மாதம் 14ஆம் தேதி உலக நீரழிவு தினம் அனுஷ்டிக்கப்பட்டு வருகின்றது. இதனை நவம்பர் மாதம் 14ஆம் தேதி முதல் ஒரு வார காலத்துக்கு அனுஷ்டிப்பதற்கான ஏற்பாடுகளை மேற்கொண்டு உதவுமாறும் கௌரவ அமைச்சரை கேட்டுக்கொண்டு மற்றும் இன்று இங்கு மனிதநேயம் உள்ளவரும் தமிழ் மக்களின் நியாயமான கோரிக்கைகளை ஏற்றுக்கொள்பவரும் அமைச்சரவை பேச்சாளருமான கௌரவ அமைச்சர் அவர்கள் இங்கு இருக்கின்றார்கள். அவர் முன்னிலையில் நான் இந்த கோரிக்கை ஒன்றை முன்வைக்க விரும்புகின்றேன். தமிழ் மக்கள் தங்களது நீண்டகால உரிமை போராட்டத்தில் தமிழ் மக்கள் பலரையும் இழந்துள்ளார்கள். அதன் வெளிப்பாடாக கடந்த 2 தினங்களாக வவுனியா மாவட்டத்தில் காணாமல் போனோரை தேடி அவர்களது உறவுகள் உண்ணாவிரதம் இருக்கின்றார்கள். 4 நாட்கள் உண்ணாவிரதம் இருக்கின்றார்கள். இந்த உரிமை போராட்டத்தில் நானும் பலரையும் இழந்திருக்கின்றேன். அந்த வகையில் அந்த மக்களது உணர்வுகளை புரிந்து கொள்ளக்கூடிய மாதிரி அவர்களது கவலையை விளங்கக்கூடிய மாதிரி இருக்கின்றது. அந்த பொறுப்புள்ள அரசு என்ற வகையில் கடந்த காலத்தில் மாறி மாறி வந்த அரசுகள் பல ஆணை குழுக்களையும் விசாரணை குழுக்களையும் முன்வைத்து விசாரணைகள் நடத்தினார்கள். ஆனால் அதனுடைய பெறுபவர்கள் பூச்சியமாகவும் நம்பிக்கையற்ற தன்மையுமாக இருக்கின்றது. அப்போ பொறுப்புள்ள அரசுன்ற வகையில் இந்த அரசு சகலதையும் பரிசீலனையில் எடுத்துக்கொண்டு இந்த உண்ணாவிரதம் இருக்கின்ற மக்களையும் தொடர்ந்து அந்த உண்ணாவிரதங்கள் தொடராத வகையில் அந்த மக்களுடைய நீண்டகால கோரிக்கையை பூர்த்தி செய்கின்ற வகையில் இந்த பொறுப்புள்ள அரசாங்கம் செயல்பட வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களை கேட்டுக்கொண்டு இந்த சந்தர்ப்பம் கொடுத்ததுக்கு மீண்டும் என்னுடைய நன்றியை கூறிக்கொண்டு விடைபெறுகிறேன்.
நன்றி. சபை ஒழுங்கு. சபை இடைநிறுத்தப்படுகிறது 1 மணி வரை.